නායකතුමාගේ 27-2 යටතේ ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයේ සිදු වී දැනට මසකට අධික කාලයක් ගත වී තිබේ. නමුත් ධීවර ජනතාවට සමුද්‍ර සහ වෙරළාසන්න පරිසර පද්ධතියට සහ සංචාරක කර්මාන්තයට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම හෝ හානි අගැයීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පිළිගත හැකි ප්‍රගතියක් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ ජාතික වැදගත්කමකින් යුතු හදිසි ගැටලුවක් වන බැවින් පහත ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. 1. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුමත් වීම සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්ෂණ නිම කර තිබේද? නැතහොත් නිමවන්නේ කෙදිනද? මෙම ඛේදවාචකයේ සිදුවීමට බලපෑ ප්‍රධානතම හේතු මොනවාද? එයට වගකිවිදු පාර්ශ්ව සහ පුද්ගලයන් කවුරුන්ද? මෙම පරීක්ෂණය සිදු කරන ආයතනය කුමක්ද? නෞකාව මෙරට මුහුදු සීමාවට පැමිණීමට අවසර ලබා දීමේ සිට ගිනිගෙන ගිලී යාම දක්වා සිදු වූ සිදුවීම් පිළිබඳ සාධාරණ සැකයක් තිබෙන අතර වැරදිකරුවන්ට දඬුවම් දීම සහ අගතියට පත් වූවන්ට සාධාරණේ ඉටු කළ යුතු වෙනවා. ජනතාවට මේ පිළිබඳව සත්‍ය දැනගත හැකි වන්නේ කවදාද? එම වාර්තා කරුණාකර ප්‍රමාද නොකර මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේද? 2. මෙම සිදුවීම නිසා මෙරටට අයත් සාගර කලාපයේ සමුද්‍ර ජීවීන් කඩෝලාන ඇතුළු සාගර පරිසර පද්ධතියට සාගර ජලයට මෙන්ම වෙරළ තීරයටද දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා. මේ වන විට සිදු වූ හානිය සම්බන්ධයෙන් තක්සේරුවක් කර තිබේද? එම තක්සේරුව කරනු ලබන කුමන විශේෂඥින් විසින්ද? සමාවෙන්න, එම තක්සේරුව කරනු ලබන්නේ කුමන විශේෂඥින් විසින්ද? එසේනම් පාරිසරිකව සිදු වූ හානිය, ධීවරින්ට සහ සංචාරක කර්මාන්තයට සිදු වූ හානිය වෙන්වෙන් වශයෙනුත් සම්පූර්ණ හානියේ මූල්‍ය වටිනාකම් කොපමණද? එසේ නොමැතිනම් එම තක්සේරු වාර්තා ඉදිරිපත් කරන්නේ කවදා වන විටද? මම දන්න තරමට ගරු කථානායකතුමනි, ඇත්ත වශයෙන්ම මේ වගේ හානියක් සිදු වෙනකොට එන්වාරන්මෙන්ටල් වැලියුවේෂන් කියලා වැඩසටහනක් තියෙනවා කරන්න. ඒ එන්වාරන්මෙන්ටල් වැලියුවේෂන් එක සිදු කරන්නේ නැතුව තමයි මම හිතන්නේ රජය ඉදිරිපත් කරලා තිබෙන්නේ අධිකරණයට 40 million US dollars කියලා. මේ ඉකනොමික් වැලියුවේෂන් එක ගැන මම ආණ්ඩුව දන්නේ නැත්නම් මම කියනවා මේ පරිසර අමාත්‍යංශයම ඉදිරිපත් කරපු ක්‍රමවේද තියෙනවා. Environmental Economics Guide to Training of Policy Makers. මේක බටකොඩ මහත්මයා තමයි මේක මේවා කළ තියෙන්නේ. Environmental Valuation එකක් කරන්නේ නැතුව කොහොමද 40 million dollars කියලා කියන්නේ? ඒ වගේම මේ ඒ වරද කරපු සමාගම කියනවා අන්තර්කාලීනව ඩොලර් මිලියන 3.6ක්ද කොහෙද දෙන්නම් කියලා. කොහොමද වැරදි කරපු කට්ටිය අන්තර්කාලීන දීමනාව තීන්දුව කරන්නේ? තුන්වෙනි ප්‍රශ්නය, නෞකාව ගිනිපත් වීමෙහි අහිතකර ප්‍රතිඵලයක් ලෙස ඩොල්ෆින් මසුන් සහ කැස්බෑවන් මිය යන බවට තොරතුරු වාර්තා වෙයි. දැනට කැස්බෑ මරණ සහ ඩොල්ෆින් මරණ කොපමණ වාර්තා වී තිබෙන? එම සමුද්‍ර ජීවී මරණවලට හේතුව නිශ්චිත කර තිබේද? එසේනම් එම හේතුව කුමක්? ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන්නේ කුමන ආයතනයක් විසින්? එම වාර්තා ලැබෙන්නේ කවදද? මම ගරු කථානායකතුමාට කියන්න කැමති, මේ වැරදි ආකල්පයක් ගිහිලා තියෙනවා අපේ රටේ ජනතාවට. මොකද වග කිව යුතු ඇමතිවරයෙක් කියලා තියෙන මේ වාරකම් කාලයට කොහොමටත් ඩොල්ෆින්ස්ලා මේ කැස්බෑවන් මිය යනවයි කියලා. ඒක මේ කරුණු කාරණාව පිළිබඳව නොදැන කරපු කතාවක්. ඉතින් මේ වාරකම් කාලයක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ. එක්ස්ප්‍රස් පර්ල් එක නිසා සිදු වෙලා තිබෙන ඒ සාගර ජීවීන්ට සිදු වෙලා තිබෙන මහා හානිය ගැන. ඒ නිසා මම කියන්නේ විහිළු උත්තර දෙන්නේ නැතුව කරුණාකරලා මේ ප්‍රශ්නෙට යථාර්ථවාදී පිළිතුරක් අපි වග කිව යුතු ඇමතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. 4. මෙම ඛේදවාචකයේ හේතුවෙන් මධ්‍ය කාලීන හෝ දීර්ඝ කාලීනව ඇතිවිය හැකි සමුද්‍ර පරිසර හානි මොනවාද? එසේ ඇතිවිය හැකි පරිසර හානි අවම කර ගැනීමටත් පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමත් සඳහා හඳුනාගෙන ඇති ව්‍යාපෘති මොනවාද? එම ව්‍යාපෘති සඳහා පිරිවැය ගණනය කර තිබේද? මෙතනත් ගරු කථානායකතුමනි බොහොම කනගාටුවෙන් කියන්න සිද්ධ වෙනවා, ඇමතිවරයෙක් ප්‍රකාශ කරා, මම නංගම් කියන්න යන්නේ නැහැ, මේ එතුමා ගියාලු බෝට්ටුවක් අරගෙන ඒ නැව වටේම බෝට්ටුවේ ගියාලු. ඒ නැව වටේම ගියාම මේ කිසිඳු තෙල් කාන්දුවක් සිදු වුණේ නැති එක මේ ඇමතිවරයාම ප්‍රත්‍යක්ෂ කරනවා. නමුත් අවසානයේ මේක ගිනිබත් වුණා පමණක් නෙවෙයි, මේක අද සම්පූර්ණයෙන්ම ගිලිලා තිබෙනවා. ඒ නිසා මම කියනවා ඒ පිළිබඳවත් මේ රටට විහිළු සපයන් නැතුව මේ ඇමතිවරේ බෝට්ටුවක නැගලා මේ නැව වටේ ගියයි කියන ඒ බොරු කතා කියන්නේ නැතුව මට සත්‍යවාදී උත්තරයක් අවශ්‍යයි මේ කාරණාවට. පහ, මෙම ඛේදවාචකය නිසා මෙරට ධීවර ප්‍රජාවට ඔවුන්ගේ ජීවනෝපාය මසකට අධික කාලයක් තිස්සේ අහිමි වී ඇති අතර ධීවර යාත්‍රා සහ ආම්පන්නවලටද විශාල ලෙස හානි සිදු වී තිබේ. ධීවරයන් කොපමණ සංඛ්‍යාවකට සිය ජීවනෝපාය අහිමි වී තිබේද මේ ඛේදවාචකය තුළ? එම ධීවරයන්ට රජය විසින් ලබා දෙන සහන මොනවා? ජීවනෝපාය අහිමිවීම වෙනුවෙන් සහ ධීවර ආම්පන්න හානි සඳහා වන්දි මුදල් ලබා දීමට බලාපොරොත්තු වන්නේ කවදා වන විටද? ඒ කොපමණ පිරිසකටද? කවර මුදලක්ද? 6. මෙම තත්ත්වය මෙරට සංචාරක කර්මාන්තයේ කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙන අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් වන්දි ගෙවීමට රජය කටයුතු කරන්නේද? ඒ සඳහා රජය ගෙන ඇති හෝ ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? මෙම කලාපයේ ඇති ප්‍රධානතම සංචාරක ආකර්ෂණය වන වෙරළ තීරය සහ කඩොලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය සඳහා රජය ගෙන ඇති පියවර කවරේද? 7. මෙරටට අයත් සමුද්‍ර කලාපයට මේ වන විට කුමන විෂ රසායන ද්‍රව්‍ය එක් වී තිබේද? තෙල් විසිරුමක් සිදු වී තිබේද? එසේනම් එහි ප්‍රමාණය කොපමණද? ඒ සඳහා රජයේ ගනු ලැබූ පියවර කුමක්ද? මේ වන විට වෙරළ තීරයට එකතු වී ඇති විෂ ද්‍රව්‍ය අපද්‍රව්‍ය මොනවාද? සමාවෙන්න, මේ වන විට වෙරළ තීරයට එකතු වී ඇති විෂ අපද්‍රව්‍ය මොනවාද? ඒ ප්‍රමාණයන් කොපමණද? එයින් වන හානිය කුමක්ද? එම අපද්‍රව්‍ය විනාශ කිරීමට කටයුතු කරන්නේ කෙසේද? ප්ලාස්ටික් පෙලට්ස් සහ අනෙකුත් අපද්‍රව්‍ය මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කර තිබේද? 8. මෙම අනතුරින් සිදු වූ සමස්ත පාරිසරික, සමාජ සහ ආර්ථික හානිය සඳහා ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා ගැනීමට රජය මේ වන විට ආරම්භ කර ඇති නීතිමය කටයුතු මොනවා? මේ වන විට මෙරටට ලැබී ඇති අතුරු වන්දි මුදල කොපමණද? එම මුදලට සිදුවේ කුමක්ද? මෙරටට ලැබිය යුතු සමස්ත වන්දි මුදල දල වශයෙන් හෝ ඇස්තමේන්තු කර තිබේ නම් ඒ කොපමණද? එම වන්දිය මෙරටට ලැබෙන්නේ කුමන ආයතනයෙන්? එය ඇස්තමේන්තු කරගත ආකාරයේ කුමක්ද? මොන පාරිසරික ක්‍රමවේදය අනුගමනය කරමින්ද ඒ මුදල ගණනය කරේ? ඒ වගේම කවදා වන විටද මේ වන්දිය ලැබෙන්නේ? එම වන්දි මුදල් මෙරටට ලැබෙන යාන්ත්‍රණය කුමක්ද? 9. රජයේ නැව් සමාගමෙන් හෝ රක්ෂණ සමාගමෙන් සිකියුරිටි ඩිපොසිට් හෝ ගැරන්ටි ලෙස කොපමණ මුදලක් රඳවාගෙන තිබේද? එසේ රඳවාගෙන නොමැති නම් ඒ මන්ද? 10. මෙවැනි තත්ත්වයන්වලදී ඉදිරි නීතිමය කටයුතු කිරීමට මෙරට පවත්වා නීතිය ප්‍රමාණවත් නොවන බව විවිධ විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට රජය මෙතෙක් කටයුතු කරලා නැහැ. රජය ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද? 11. සහ අවසාන වශයෙන්, අනාගතයේදී දේශීය මුහුදු තීරය ටෙරිටෝරියල් වෝටර්ස් තුළ සිදුවිය හැකි මෙවන් ඛේදවාචක වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා රජයේ අවධානය යොමු කර තිබේ. ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීමට අදාළ තාක්ෂණික උපකරණ සහ පුහුණුව ලබා දීමටත් කටයුතු කරන්නේද? ස්තුතියි.
රෝහිත අභිගුණලි මහත්තයා.
ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් ස්ථාවර නියෝග 27-2 යටතේ අසුණු ලබන ප්‍රශ්නයට එක්ස්ප්‍රස් ප්‍රල් නෞකාව සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙයි. එතුමාගේ ප්‍රශ්න 11න් අලවෙනි ප්‍රශ්නයට විසඳුම, තවම පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී. බලපෑ ආසන්නතම හේතුවලට නෞකාව තුළ හටගත් ගින්නක් හේතුවෙන් මෙම නෞකාව මුහුදුබත් වී ඇති අතර පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු මෙම ගින්න ඇතිවීම සම්බන්ධයෙන් වැඩිපුර කරුණු ප්‍රකාශ කළ හැකිය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු නිම කිරීමෙන් පසුව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වේ. පරීක්ෂණ සිදුකරන ආයතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වරාය හා නාවික අමාත්‍යාංශය. මෙම පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම සත්‍ය තොරතුරු වාර්තා කිරීමට බලාපොරොත්තු වේ. මේ සම්බන්ධයෙන් ප්‍රමාද කරනවාද කියලා අහලා තියෙනවා. එහෙම කිසිම ප්‍රමාද කිරීමක් කරන්නේ නැත. ඒ වගේම දෙවැනි ප්‍රශ්නයට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට පත්වීම හේතුවෙන් සිදු වූ හානිය ආර්ථික පරිසරා ධීවර ප්‍රධාන ක්ෂේත්‍රයන් සිදු හානිය සම්බන්ධයෙන් ගරු අධිකරණ ඇමතුමා සමග අපි සාකච්ඡාවට ගණනාවක් ඇතිකර ගැනීමෙන් පසු පළවෙනි සාකච්ඡාවේදී රක්ෂණ කටයුතු සම්බන්ධ අනුකමිටුවක්, නීතිමය කටයුතු සම්බන්ධයෙන් අනුකමිටුවක්, ධීවර කටයුතු සම්බන්ධයෙන් අනුකමිටුවක්, පාරිසරික කටයුතු සම්බන්ධයෙන් අනුකමිටුවක්, ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අනුකමිටුවක් පත් කරන ලැබි. එවගේම පළමුණු අන්තර් වන්දි ලබා ගැනීම ආරම්භ කරමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම නෞකාව ආපදා සම්බන්ධ සියලුම පාර්ශ්වයන් ඒකරාශි කර මූලික වන්දි ගණනය කිරීම සිදු කරමින් පවතී. එවගේම තිනෝ එවගේම අංක 3 මෙම කරුණු සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ කටයුතු කරන ලබනු අතර සමෘද්ධීය පරිසර ආරක්ෂක අධිකාරිය සම්බන්ධකරණය සිදු කරනු ලබයි. 20/21/07 දින වනජීවී දෙපාර්තමේන්තුව අවසන් වරට ලබා දුන් වාර්තාව අනුව කැස්බෑවන් 176ක්, තල්මසුන් 4ක් සහ ඩොල්පින් 20ක් මරණට පත්ව ඇත. වනජීවී දෙපාර්තමේන්තුව මේ මරණවලට හේතුව රජයේ රස පරීක්ෂක සහ වෙන්ටරි රිසර්ච් ඉන්ස්ටිටියුට් සමග කටයුතු කරන ලබන අතර මරණයට හේතුව සොයා වාර්තා කරනු ඇත. අංක 4 මෙම හානිය සිදුවීමෙන් පසු ප්‍රතිස්ථාපනය සහ හානිය ගණනය කිරීම සඳහා වැදගත් උපාය මාර්ග අනුව හානිය ගණනය කිරීමත්, ඒ අනුව පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම සහ දේශීය හා විදේශීය වශයෙන් ඒ කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කර වැඩ කටයුතු ක්‍රියාත්මක කරමින් පවතී. අංක 5 මේ වන විට ධීවර ජනතාව වෙනුවෙන් අපි රජයක් හැටියට ධීවර අමාත්‍යාංශයේ හැටියට දිස්ත්‍රික්ක වශයෙන් කොළඹ දිස්ත්‍රික්ක පවුල් 1470කට මිලියන් 0.735ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 9863කට මිලියන් 49ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 195කට මිලියන් 0.975ක් ගෙවීමට අවශ්‍ය කරන වැඩකටයුතු ක්‍රියාත්මක කරලා එයක් අවසන් කළා තියෙනවා. ඒ වගේම මේ වන විට අන්තර් වන්දි මුදලක් මේ වන විට ලැබී තියෙනවා. එය මිලියන 0.36ක්, ඇමරිකන් ඩොලර් මිලියන 0.36ක්, රුපියල් මිලියන 720ක්, ඒ රුපියල් මිලියන 3.6ක්, ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 720ක්. ඒ මුදලින් ධීවරයන් වෙනුවෙන් මේ වන විටත් ධීවරයන් ඉල්ලා ඇති මුදලට වැඩිය රුපියල් මිලියන 420ක් මේ වන විට ධීවරයන් වෙනුවෙන් වෙන් කළා තියෙනවා මේ මුදල. දැනට ඔබතුමාට මම සවිස්තර වාර්තාවක් ලබා දෙන්නම්. මොකද මේ වෙනතුරුත් තවත් ඉදිරියට, දැන් මේ අද කතා කරන මොහොතේ හෙට වෙනකොටත් ධීවරයෙකුට හානිය සිද්ධ වෙන්න පුළුවන් කරු විපක්ෂ නායකතුමා. මොකද හේතුව තාම නැවයේ ස්ථානයේ එකේ යම් යම් ආපදාවක් සිද්ධ වෙනවා නම් ඒක ධීවරයට වෙන්නේ. ඒ ඔව් හොඳයි හොඳයි බොහොම ස්තුතියි. අංක 6 සංචාරක කටයුතු සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයේදී මේ සම්බන්ධයෙන් Economics Development Unit වරාය සහ නාවික අප අමාත්‍යාංශ ලේකම්තුමාගේ අධීක්ෂණය යටතේ පුවත්පත් දැන්වීමක් පළ කරලා ඒ පුවත්පත් දැන්වීමේ අපිට දැන් මෙතන දීවර වෙන්න පුළුවන් පාරිසරක වෙන්න පුළුවන් සංචාරක වෙන්න පුළුවන් ඒ සියල්ලටම අයිති නොවන යම් පාර්ශවයකට හානියක් සිද්ධ වෙලා තියෙනවනම් පුවත්පත් දැන්වීම මගින් ඒ අයට යම් වන්දියක් ලබා ගැනීමට අවශ්‍යතාවයේ සාක්ෂි සහිතව ඉදිරිපත් කරනවා නම් ඒවා ලබාගෙන ඒ කටයුත්ත ක්‍රියාත්මක වෙමින් පවතිනවා අංක 7 දැනට විස රසායන සමුද්‍ර කලාපයට එක් වූ බවට තහවුරු කරන ලද සාක්ෂි නොමැත සාක්ෂි සහගතව කෙසේ වුවත් ලබාගත් සියලු සාම්පල් විෂය බාර සාම්පල් යොමු කර ඇති අතර ආසන්න වශයෙන් පැලට්ස් සියල්ලම බොහෝ දුරට ඉවත් කර ඇත දැනට කරන ලද මුළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2020ක් එකතු කර ඇත මේවා බැහැර කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ මගින් සවිස්තරව ද්‍රව්‍ය බැහැර කිරීමේ රෙගුලාසි 90 ගරු නීතිපතිතුමාගේ උපදෙස් පරිදි පරිසර හිතකාමී ලෙස ඉදිරියේදී බැහැර කිරීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරනවා ගරු අධිකරණ ඇමතිතුමාගේ අධීක්ෂණය යටතේ අධිකරණ කටයුතු වලට ඒ ද්‍රව්‍යයන් වල අවශ්‍යතාවයක් තියෙනවනම් ඒවා අපි වෙනම ගබඩා කරලා තියාගන්නත් කටයුතු සූදානම් කරනවා එවැගේම අංක 8 මේ වන විට වන්දි මුදල සමස්ත හානිය සඳහා ගන්නේ කරමින් පවතී කෙසේ වෙතත් පළවෙනි අන්තර් හිමිකම් පෑම ලෙස ඩොලර් මිලියන් 40ක ඉල්ලුම් කර ඇති අතර ඉන් මිලියන 720ක් තබියට ලැබුණ රුපියල් මිලියන 720ක් ඔබතුමා නගපු ප්‍රශ්නය අර ඩොලර් මිලියන් 40ක් කොහොමද ඉල්ලුවේ කියන එක සම්බන්ධයෙන් නීතිමය වශයෙන් ගරු අධිකරණ ඇමතිතුමා විසින් අදම ඒකටත් පිළිතුරු ලබා දෙනවා ඉතිරි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේකන රක්ෂණ සමාගමේ සහ අපේ නීති වේදීන් විත යොමු කිරීමෙන් කටයුතු කරන බවින් කටයුතු කරන බව දන්වනවා එවැගේම 9 ප්‍රශ්නය ඔබතුමා අහනවා නව සමාගම් වලින් ඩිපොසිට් එකක් දැනට ශ්‍රී ලංකාව තුල හෝ ජාත්‍යන්තරය තුර වෙළඳ නාවික ක්ෂේත්‍රයේ නියලන සියලුම වරායවල් වල නෞකා මගින් බහඬ පැටවීම හෝ බෑමේ කටයුතු වෙනමින් එවැනි සිකියුරිටි ඩිපොසිට් එකක් තබා ගැනීමක් සිදු නොකරයි එහෙත් වෙළඳ නාවික කටයුතු වලට යෙදෙන සියලුම නෞකා විසින් පහත පරිදි රක්ෂණ සහතිකය ලබාගෙන තිබීම අනිවාර්ය වන අතර යම් හානියක් සිදු වුවහොත් එම හානිය පූර්ණ කිරීම සඳහා රක්ෂණ සමාගම් විසින් අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි. PNA රක්ෂණ වාරණය, එවැගේම oil pollution damage රක්ෂණ වාරණය, hull and machinery රක්ෂණ වාරණය ක්‍රියාත්මක වෙනවා. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා නගපු ප්‍රශ්නයේදී මේ යම් විදියකින් නව සමාගමකට නව අයිතිකරුවන්ට අපි දැනුම් දීමක් කරොත් මේ විදියට ඩිපොසිට් එකක් තබා ගන්න. අපි දන්නවා සමහර නැවක් ආරම්භ කරොත් එක වරායකින් ඔහුගේ ගමනාන්තයේ වරායවල් 8ක් හෝ 9ක් බවට පරිවර්තනය වේ. ඒතර මේ නව සමාගම මේ වරායවල් 8කට 9කට යන හැම අවස්ථාවකදීම මේ වගේ රක්ෂණ වාරණයක් ඩිපොසිට් එකක් තියන්න ගියොත් එහෙම ඒ නැව් සමාගමත් ඒ නැව්ත් අන්තිමට මං හිතන්නේ වරායවල් වලට බාර දෙන තත්ත්වයට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එවැගේම 10 මෙවැනි තත්ත්වයන් වලදී කටයුතු සිදු කළ ආකාරය පිළිබඳ දැන්ටමත් පවතින නීති රීති අනුව අවශ්‍ය කටයුතු සිදු කරන ලබන අතර එම කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා පවත්නා නීති රීති සදා ඉදිරියේදී සිදු කළ යුතු සංශෝධනයන් ජාත්‍යන්තර නීති රීති වලට අනුකූලව හඳුනාගෙන ඇත. මම ගරු අධිකරණ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ සිද්ධියත් එක්කම ඔබතුමා ඒ ලබා දීපු සහයෝගය වෙනුවෙන් ඒක සිහිපත් කරන්න ඕන. හැම සතියකටම වතාවක් සඳුදා දිනේදී අමාත්‍යාංශ හැටියට අධිකරණ අමාත්‍යාංශයේ වරාය නාවික අමාත්‍යාංශයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දීවර අමාත්‍යාංශයේ පරිසර අමාත්‍යාංශයේ මේ සියලු අමාත්‍යාංශ සහ ඒකට මේ ආපදාවට ලක් වුණාට පස්සේ ක්‍රියා කරන සියලුම රාජ්‍ය ආයතන සහ ඒ ගැන විශේෂඥ දැනීමක් තියෙන ඒ සියලු කණ්ඩායමක එකතු වෙලා ගරු නීතිපතිතුමාව සමගත් දිගින් දිගටම සාකච්ඡා කරමින් මේකට අවශ්‍ය කරන නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ මැදිහත්වීම ගැනත් විපක්ෂ නායකතුමාට මම මේ වෙලාවේ දැනුවත් කිරීමක් කරනවා. එවැගේම ඉදිරියේදී මෙවැනි ඛේදවාචකයක් වළක්වාගෙනම කටයුතු කර තිබේද? ඔව්. ඒ සඳහා විශේෂයෙන්ම අපි පහුගිය දිනවලදී බ්ලූ ඩයමන්ඩ් නෞකාවේ ඇතිවෙච්ච සිද්ධිය, මේ නෞකාවේ ඇතිවෙච්ච සිද්ධිය, ඒ වගේම ඔබතුමාලාගේ රජය කාලයේ අත්තර දමා තිබුණු නැගෙනහිර පර්යන්තය මේ වන විට ආරම්භ කරලා ඒ පර්යන්තයේ වැඩ අවසන් වෙනකොට, බටහිර පර්යන්තය අවසන් වෙනකොට, බටහිර පර්යන්තයේ දෙක අවසන් වෙනකොට, උතුරු දියකඩනය අවසන් වෙනකොට, උතුරු පර්යන්තය අවසන් වෙනකොට මෙවැනි ආපදාවල් සිද්ධවීම වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම තීන්දුවක් ගත යුතුයි. වරාය නගරයේ පෝට් සිටි එකත් අපේ මේ රට තුළ ස්ථාපිත වීම තුළ ඒ අනුව අපි අවශ්‍ය කරන කටයුතු මේ වන විට කඩිනමින් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා. අනාගතයේදී සිදුව හැකි මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ඉදිරියේ වරාය නායක අමාත්‍යාංශයේ වෙනම ආයතනයක් අපි පිහිටවන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා පිහිටවීම සඳහා මේ වන විට අපි අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධාන ඉන්ටර්නැෂනල් මෙරිටයිම් ඕගනයිසේෂන් සහයෝගයේ ඉල්ලා ඇති අතර ඒ සඳහා ඔවුන්ගේ විශේෂ අවධානය යොමු කිරීමට අවධානය පළ කර ඇත. විශේෂයෙන්ම ගිනි නිවීමේ විශේෂ ඒකකයක් පිහිටුවීම සඳහා ජෙනරල් කාගෝ, ඔයිල් කෙමිකල්ස්, ගෑස් බල්ක් ආදී නෞකාවල සිදුව හැකි හදිසි ගින්නක් වැඩපැවැත්වීම සඳහා නවීන ගිනි නිවීමේ උපකරණ වලින් සමන්විත ගිනි නිවීමේ ඒකකයක් ස්ථාපිත කිරීමට සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම සහිත නිලධාරීන් පුහුණු කිරීමට මේ මගින් බලාපොරොත්තු වෙනවා. ඒක ඉන්හාබ සහ අවුට්හාබ, ඇතුළත වරාය සහ පිටත වරායත් අපේ වරායට ඇතුළත් නොවන අපේ නව මාර්ගයේ ගමන් කරන ඕනෑම නෞකාවකට ආපදාවක් සිද්ධ වන විට ඒකට ක්‍රියා කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා නැව්වල යන නාවිකයන්ට යම් අවස්ථාවකදී ගරු විපක්ෂ නායකතුමනි යම් රෝගාබාධ වලට වැළඳෙන්න පුළුවන්. අපි දු හෘදා රෝගයක් වැළඳුණොත් විශේෂයෙන්ම විශාල නැව් ප්‍රමාණයක් අපේ නැව් මාර්ගය යනවා. ඒ වගේම අපිට නැව් 300ක 400ක ප්‍රමාණයක් මාසකට අපේ වරායට එනවා. අන්නේ අවස්ථාවල් වලදී අපි බලාපොරොත්තු වෙනවා නාවිකයන් වෙනුවෙන් හෙල්ත් සෙන්ටර් එකක්, ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් හෙල්ත් සෙන්ටර් එකක් ඉදිරි කාලය තුළ ස්ථාපිත කරන්න. ඒ වගේම MRCC Maritime Resource Corporation Organization Center දැනට මෙම කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදා මගින් සිදු කරන යන ලබන අතර ඉදිරියේදී නාවික ක්ෂේත්‍රය සම්බන්ධ සියලුම ආයතන සම්බන්ධ කරගනිමින් උප මධ්‍යස්ථාන කිහිපයක් සබ් සෙන්ටර්ස් අපි ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ග්ලෝබල් මැරිටයිම් ඩිසාස්ටර් ඇන්ඩ් සේෆ්ටි සිස්ටම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූලව ඉදිරියේදී මෙම මධ්‍යස්ථාන පිහිටවීමට අවශ්‍ය කරන කටයුතු මේ අර කියපු ආයතනය මගින් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වෙසල් ට්‍රැෆික් ඉන්ෆර්මේෂන් සෙන්ටර් විශේෂයෙන් ශ්‍රී ලංකාව ආශ්‍රිතව නෞකා බහුලවම ගැවසමින් පවතිනවා. කොළඹ වරාය, ගාල්ල වරාය, හම්බන්තොට වරාය, තිරුකුණාමල වරාය, කංකසන්තුර වරාය කියන මේ වරායවල් ආශ්‍රිතව නෞකා ගමනාගමනේ විධිවත් කිරීම සඳහා IMO මග පෙන්වීම යටතේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරමින් පවතිනවා. එනිසා රජයක් හැටියට මෙම ආපදාව සිදුවුණු අවස්ථාවේ ඉඳන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්ව යටතේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ උපදෙස් පරිදි වගකීමකින් අපි මේ කටයුත්ත ක්‍රියාත්මක කරනවා. නිසා මේ සම්බන්ධයෙන් හානියට සිද්ධ වෙච්ච යම් පාර්ශවයක් ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් ඒ අයට වන්දි ලබා දීම, ඒ වගේම අනිකුත් මින් ඉදිරියට මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා නම් ඒකට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරන්න අපි වගකීමකින් කටයුතු කරනවා කියන එක ගරු විපක්ෂ නායකතුමාට මේ අවස්ථාවේ දැනුම් දෙනවා. බොහොම ස්තුතියි.
අධිකරණ ඇමතිතුමා උත්තර දෙනවද?
ගරු විපක්ෂ නායකතුමනි, ගරු කතානායකතුමනි, මුලින්ම මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීම සම්බන්ධයෙන් ගරු රෝහිත අබේගුණසේකර අමාත්‍යතුමාට ස්තුතිය පුද කරනවා. අභිගුණවත් මැතිතුමාට ගුණවර්ධන ගරු අමාත්‍යතුමාට ස්තුතිය ප්‍රකාශ කරනවා. ගරු විපක්ෂනායකතුමනි ඔබතුමා අසන ලද 8 9 10 සහ 11 වන ප්‍රශ්නවලට ගරු වරායහා නාවික අමාත්‍යතුමාගේ පිළිතුරට වැඩිමනක් වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔබතුමා ප්‍රකාශ කළපු ආකාරයට අපි මිලියන 40ක් ඇමරිකානු ඩොලර් වන්දිය ඉල්ලලා තියෙන්නේ සම්පූර්ණ වන්දියක් හැටියට නෙවෙයි. ඒක ජූනි 1 වෙනිදා වෙනකොට අතුරු වන්දියක් හැටියට තමයි ඒක කරලා තියෙන්නේ. විවිධ ශේෂ්ත්‍රවලින් යම් ප්‍රමාණ අරගෙන පළවන අතුරු හිමිකම් පෑමක් හැටියට ගරු නීතිපතිතුමාගේ උපදෙස් පිට ලබා දීලා තියෙනවා. ඒක පූර්ණ කාලීනව ඒවා ගණනය කිරීම පිළිබඳව තාක්ෂණික වශයෙන් සහයෝගය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ආයතනවලත් එක්ක අපි සම්බන්ධ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් ඉන්ටර්නැෂනල් ලෝ ෆර්ම්ස් එන්ගේජ් කරගන්න. ලංකාවේ ඒ සඳහා තිබෙන අත්දැකීම් තියෙන නීතිමය ආයතන අඩුයි. එම නිසා අපි විදේශ අමාත්‍යංශය හරහා ඇමරිකාවේ EU වල ඕස්ට්‍රේලියාවේ වැනි විවිධ රටවල් සිංගප්පූරු වල රටවල් වලින් පාරදුෂ්‍ය පෙනෙන ආකාරයට එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කැඳවල තියෙනවා, උන්ගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවද කියන එක. ඒ ටික අපි දැන් වෙට් කරගෙන ගිහිල්ලා නීතිපතිතුමාගේ උපදෙස් අනුව ක්‍රමවේදයකට අනුව කණ්ඩායමක් තෝරාගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ කණ්ඩායමත් එක්කම එනවා මේ වගේ සමෘද්ධ දූෂණයකදී, ඔයිල් ස්පිල් එකකදී, පරිසර හානියකදී හානිය තක්සේරු කිරීම පිළිබඳව විශේෂඥ දැනුම ඇති අය ඔවුන්ව සම්බන්ධ කරගෙන මේක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විපක්ෂ නායකතුමනි, අර කතානායකතුමනි, ඒ ඇරුණාම ඔබ තිබුණු ආකාරයට මේ අයිතිකාරයෝ ඉන්නේ, නැවට අයිතිකාරයෙක් ඉන්නවා, ඔවුන් සම්බන්ධ වෙලා ඉන්නවා PNI ක්ලබ් එකකට. ඒ PNI ක්ලබ් එක රක්ෂණ ආයතනයත් එක්ක තමයි අපි දැන් මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ රක්ෂණ ආයතනය තමයි කොටස් ගෙවීමක් හැටියට පළවෙනි හිමිකම් පෑම සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් 3.6ක් ලබා දීලා තියෙන්නේ. සම්පූර්ණ ගෙවීමක් නෙවෙයි, ඉදිරිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා දෙන්නයි කියලා අපි ඉල්ලලා තියෙනවා. ඒ තොරතුරු ලබා දීම සඳහා ගරු නීතිපතිතුමා කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම ධීවර ප්‍රජාවට වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන්, ධීවර ප්‍රජාවට සම්බන්ධයෙන් අපි ඉල්ලපු වන්දියෙන් ඕන් මුල් අවස්ථාවේදී අපි දල වශයෙන් ඇමරිකානු ඩොලර් 10 මිලියන 10ක් ඉල්ලලා තිබුණට වැඩිදුර එවිඩන්ස් දෙනතුරු අපිට මිලියනයයි දීලා තියෙන්නේ. නමුත් ඔබතුමා කියන ආකාරයට එක සංවේදී කට්ටියක් ඉඳලා ඔවුන්ට මුදල් ගෙවීම වඩා වැදගත් ඉඳලා ලැබුණු මුදලින් වැඩි ප්‍රමාණයක් ඔවුන්ට අපි වෙන් කරලා දීලා තියෙනවා. 420 මිලියන් ලබා දීලා තියෙනවා. ඒක බෙදා දීම සඳහා වෙනම ධීවර අමාත්‍යංශයක ක්‍රමවේදයක් හදලා තියෙනවා. ගරු කාඩිනල් හිමිපාණන්ගේ ඉල්ලීම මත කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව නියෝජනය වන පරිදි ඔවුන්ගේ නියෝජිතයනුත් ඒ කමිටුවට පියවරුන් කීප දෙනෙක් නම් කරලා තියෙනවා පාරදුෂ්‍ය පෙන්න ආකාරයට ඒක ගෙවා දැමීම සඳහා. ඒ ගෙවීම් ලබන සතිය විද්‍යාවේ වෙනකොට සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඇමරිකානු ඩොලර් බිලියනයකට මේක රක්ෂණය කරලා තියෙනවා PNI එකෙන්. ඒ අරුණාම PNI අතර තියෙනවා ඔවුන් අතර තව යුනියන් එකක්. ඒකෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මේක රක්ෂණය වෙලා තියෙනවා. එම නිසා අපි අපේ ඉල්ලීම නිසි පරිදි කරොත් අපිට මේක ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි. නමුත් ඔබතුමා දන්නවා ගරු කතානායකතුමනි, ඔවුන් ලේසියෙන් දෙන්න කැමති නැහැ අපි ඔප්පු කරන්නට ඕන. එහිඳ අපි මේ සාක්ෂි එකතු කරගෙන ඒව තහවුරු කරන ආකාරයට නිසි ක්‍රමවේදයකින් ඉදිරියට කටයුතු කරගෙන යනවා. එහිඳ ගරු නීතිපතිතුමාට අවශ්‍ය අවස්ථාවේදී සහයෝගය ලබා දීම සඳහා චන්දක ජයසුන්දර ජනාධිපති නීතිඥතුමාගේ සහ ආචාර්ය අසංග ගුණවංශ මහත්තයාගේ සහ කාංචන රත්වත්තේ යන නීතිඥවරුන්ගෙන් සමන්විත වෙනම කමිටුවක් නීතිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ලබා දීලා තියෙනවා. ඔවුන් අවශ්‍ය අවස්ථාවලදී යම් යම් ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් අපිට උපදෙස් දෙනවා මේ කමිටුවට. එතකොට ඒ සියලු දෙනා එකතු වෙලා නීතිපතිතුමත් එක්ක එකතු වෙලා වඩා සුදුසු කණ්ඩායමක් මේ සඳහා තෝරාගෙන අපේ වන්දිල්ලීම හා හිමිකම් පෑම තාක්ෂණික වශයෙන් ඔප්පු කළ හැකි ආකාරයටත්, විද්‍යාත්මක වශයෙන් ප්‍රශ්න කළ නොහැකි ආකාරයට සහ අවසාන වශයෙන් යම් විදියකින් නීතිමය කටයුත්තකට යන්න සිද්ධ වුණොත් අභියෝගයට ලක් නොකළ හැකි ආකාරයට කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි සියලු දෙනාම එකතු වෙලා මේ සිද්ධ වෙච්ච ඛේදවාචකයෙන් පාඩම් ඉගෙන ගන්න අපි උත්සාහ කරනවා. යරුණාම ගරු විපක්ෂ නායකතුමනි ඔබතුමා ඉල්ලපු ආකාරයට disaster preparedness එකක් 2004 වර්ෂයේ අපි දන්නවා අපිට සුනාමිය වෙනකොට අපි සූදානම් වීමක් තිබුණේ නැහැ. නමුත් ඒකෙන් අපි ඉගෙනගෙන අපි disaster management system එකක් හැදුවා. ඒ හා සමානවම maritime disaster preparedness organization එකක් ගරු අමතුමා කියපු ආකාරයට කටයුතු කරන්න සිදු කරමින් ඉන්නවා. අද උදේ මට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරි හැටියට ලංකාවේ ඉන්න හැනා සිංහ මහත්මිය සාකච්ඡා කරා. රෙසිඩන්ට් රෙප්‍රසන්ටේටිව් හැටියට ඉන්න හැනා සිංහ මහත්මිය කතා කරලා IOM එකත් එක්ක සම්බන්ධ වෙලා උපදෙස් ලබා දෙන්න කැමතියි කියලා තියෙනවා. ඒ කන්සෙප්ට් එක අපි හදාගෙන යනවා. විදේශ අමාත්‍යංශයේ සම්බන්ධයෙන් සියලුම විදේශ සහයෝගය ලබා දෙන්න කැමති අයව එකතු කරගෙන. එම නිසා අපි බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් මාසයේ වෙනකොට ඒ ක්‍රමවේදය ගරු වරායහා නාවික අමාත්‍යතුමා කියපු ආකාරයට ස්ථාපිත කිරීම සඳහා තමයි බලාපොරොත්තු
වෙන්නේ. රක්ෂණ නායකතුමා
වලට පොඩි යෝජනා කිහිපයක් කරන්න මේ අවස්ථාවේ. පළවෙනි කාරණාව තමයි දැන් ඔබතුමා කිව්වා මේ වගේ විනාශයක් යලි සිදු නොවන්නට ඒ වගේම විනාශයක් සිදු වුණොත් ඒට සූදානම් භාවය වර්ධනය කරගන්නටත් විවිධ ආයතන සහ ක්‍රමවේද අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙනවායි කියලා. ඉතින් මම මේක විවේචනයක් හැටියටම ගන්න අවශ්‍ය නැහැ. ගිය වසරෙත් මේ වගේ මේ හා සමානම නොවුණත් යම් මට්ටමක විනාශයක් නිර්මාණය වුණා. එතකොට ඇත්ත වශයෙන්ම ඔය ක්‍රමවේද සකස් කරගන්නටත් තිබුණා. නමුත් ඒක ගැන පුන පුනා මම කියන්න යන්නේ නැහැ. දැන් ඔබතුමන්ලා මේකෙන් මේ වැඩපිළිවෙලක් සකස් කිරීම ගැන මම අත්‍යවශ්‍යයෙන්ම ස්තුතිවන්ත වෙනවා. දැන් ගරු ඇමතිතුමනි මම මේ කාරණාව පොඩ්ඩක් කියනවා, පොඩ්ඩක් සවන් දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා. දැන් මේ එන්වයරන්මන්ටල් වැලියුේෂන් කියන මාතෘකාව දිහා බැලුවහම ඕක පොඩ්ඩක් සංකීර්ණ මාතෘකාවක්. එතකොට මේ වැලියුේෂන් එක තුළ මාකට් බේස් වැලියුේෂන් කියලා තියෙනවා, නොන් මාකට් බේස් වැලියුේෂන් කියලා තියෙනවා. එතකොට කන්ටින්ජන්සි වැලියුේෂන්, ට්‍රැවල් කොස්ට් මෙතඩ්, හෙඩොනික් මෙතඩ් කියලා තියෙනවා ක්‍රම ගණනාවක්. මම කියනවා මං හිතන්නේ ඔය ක්‍රමවේදයන් පාවිච්චි කරමින් අද මේ වැඩසටහනක් විශේෂයෙන්ම පරිසර ශාස්ත්‍රයේ, රජයේ පරිසර ශාස්ත්‍රයේ මූලික කරගෙන ආරම්භ වෙලා නැහැ. මොකද එහෙම කරොත් අර ඉල්ලන වන්දිය නියමානුකූලව ගණනය කරන්නට ඔබතුමන්ලාට හැකි වෙන. දැන් ඔබතුමන්ලා කිව්ව දැන් මේ හැම දෙයක්ම අන්තර්කාලීනයි කියලා. දුන්නු 3.6ක් එක වාරිකයක් පමණයි, ඉල්ලපු මිලියන 40ක් අන්තර්කාලීනයි කියලා. එහෙම නේද? හරි. ඉතින් මම ඔබතුමාට යෝජනා කරනවා මේ වෙලාවේ මම පොඩි දන්න කාරණාවක් කියන්නේ. 1989 ඇලස්කාවල හරි එක්සෝන් වැල්ඩීස් කියන නෞකාවෙන් සිදු වුණු ඔයිල් ස්පිල් එකක් නිසා පුදුම හානියක් සිද්ධ වුණා. හරි. මේ ප්‍රින්ස් විලියම් සවුන්ඩ් කියන ඒ ස්ථානේ ඇලස්කාවල. එතකොට ඒ ප්‍රදේශයේ දැන් ඒක ගණනය කිරීමේ බොහොම අමාරු තත්ත්වයක් තිබුණා. මොකද මිනිස් වාසයක් නැහැ පැත්ත පළාතක. ඒ වුණත් ඔය පරිසර ක්‍රමවේදයන් අනුගමනය කරමින් එතන නොන් මාකට් බේස් ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරලා මේ වැලියුේෂන් එක සිද්ධ වුණා. ඉතින් මම ඔබතුමන්ලාට බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා මේ කාරණා පිළිබඳව ඇත්ත වශයෙන්ම මාර්ගෝපදේශන මේ පරිසර අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඉතින් මේ එන්වයරන්මන්ටල් ඉකොනොමික්ස් ගයිඩ් ටු ට්‍රේනින් ඔෆ් පොලිසි මේකර්ස්. මම හිතන මේක හරි වැදගත්. මම පොඩි ඉල්ලීමක් කරනවා මේක පොඩ්ඩක් කියවන්න. මේක කියවුවයින් පස්සේ ඔබතුමන්ලාට පාරිසරික පැත්තේ ඉතාමත්ම හොඳ ගණනය කිරීමකට එන්න පුළුවන්. ඇලස්කාවල ඒ එක්සෝන් වැල්ඩීස් එකේ වන්දි මුදල පොඩ්ඩක් ඔබතුමා හොයලා බලන්න, ඇමරිකානු ඩොලර් බිලියන ගණනාවක් දෙන්න සිද්ධ වුණා. ඒ තරම් විනාශයක් සිද්ධ වුණා. ඊළඟ කාරණාව මම ඔබතුමාට කියන්නේ, දැන් ඔබතුමා මන් දන්නේ මේක මේ වරදක්ද කියලා ඔබතුමා කිව්වදේ. දැන් ඔබතුමා කිව්වා මේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කරගෙන තමයි මේ හානිය ගණනය කරන්න කියලා නෑ කිව්වා. ඔබතුමා කිව්වා ගම්පහ දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වා ගම්පහ කොළඹ කළුතර. හරි 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 පොඩ්ඩක් ඉන්නකෝ, මම මේ කියන දේ පොඩ්ඩක් අහගන්න. ඔය ධීවර ප්‍රජාවට ඇති වී තිබෙන හානිය මං ඉල්ලීමක් කරනවා ඔය දිස්ත්‍රික්ක තුනටම පමණක් සීමා වෙලා නැහැ. මම යෝජනා කරන ඔබතුමාට කරුණා කරලා සෙසු දිස්ත්‍රික්ක පිළිබඳවත් සොයා බැලීමක් කරන්න. ඒ සොයා බැලීමක් කරනකොට දැන් අපිට වාර්තා වෙනවා මේ නැගෙනහිර වෙරළෙනුත් යම් යම් හානි සිද්ධ වෙලා තිබෙනවා මත්ස්‍ය සම්පතට. හරි, ඉතින් මම ඉල්ලීමක් කරන්නේ ධීවර ප්‍රජාව දිහා බලමු. අපි දන්නවා ප්‍රධානතම බලපෑම ගම්පහ කොළඹ කළුතර දිස්ත්‍රික්කවල. ඒක හරි. නමුත් තවත් බලපාපු දිස්ත්‍රික්ක ගණනාවක් තියෙනවා. ඉතින් මම මේ විවේචන හැටියට බාර ගන්න එපා මත්තුමා. මම මේ යෝජනා කරන්නේ ඒ අනිකුත් දිස්ත්‍රික්ක පිළිබඳවත් සොයලා බලන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. අර මම කිව්ව පාරිසරික කාරණා ටික පොඩ්ඩක් ඔබතුමා මේ පොත ගෙන්නලා බලන්න. මේකෙන් බොහෝම පැහැදිලි වෙනවා. ඒ වගේම ප්‍රින්ස් විලියම් සවුන්ඩ් එකේ සිදු වුණු ඛේදවාචකය ගැනත් හොයලා බලන්න.
මයික් ඔබතුමාගේ අර ධීවර ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂනායකතුමා අපි වන්දි ලබා දීම කළුතර කොළඹ ගම්පහ කියන එකේ තමයි අවසන් වශයෙන් ඔවුන්ගේ වන්දිය ඔවුන් අපිට ලිඛිතව ඉදිරිපත් කළා තියෙන්නේ. ඊට අමතරව අපි මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, පුත්තලම් දිස්ත්‍රික්කය, මන්නාරම දිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්කවල දිසාපතිතුමන්ලා සමග ධීවර අමාත්‍යාංශයේ වෙනමම ඔවුන්ට යම් හානියක් සිදු වෙලා තියෙනවා නම් ඒකත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ඔබතුමා පරිසර වේදියෙක් මම දන්නවා බොහොම පැහැදිලිව. නිසා අපි මම ඔබතුමාටත් යෝජනා කරනවා අපි සඳුදාට හැමදාම මේ අපේ අධිකරණ අමාත්‍යතුමාගේ නායකත්වයෙන් එතුමාගේ අමාත්‍යාංශය අපේ රැස්වීම පවත්වනවා. අලුත් ආදර්ශයක් හැටියට ඔබතුමා ආවොත් හොඳයි නේද? අපි පෙන්වමු නේද අලුත් ආදර්ශයක්. නිසා ඔබතුමා එන්න. අපි මේක පෙන්වමු අලුත් වැඩක් විදිහට. හයි, බොහොම හොඳයි. පෙරවරු 11ට අධිකරණ අමාත්‍යාංශය උපරිම අධිකරණයේ එතුමාගේ අමාත්‍යාංශයේදී පරිසර අමාත්‍යතුමා ඉන්නවා, අධිකරණ අමාත්‍යතුමා ඉන්නවා, විදේශ අමාත්‍යතුමා ඉන්නවා, ධීවර අමාත්‍යතුමා ඉන්නවා. මම ඉන්නවා. අපි එක්ක හොයලා වැඩේ කරමු. බොහොම ස්තුතියි.
ඔව්, විපක්ෂ නායකතුමාගේ
අපේ රෝහිත ඇමතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව මම එකපයින් පිළිගන්නවා. මේ සඳුදා ඉඳලාම එන්න. මේ සඳුදාත් තියෙනවද? හරි, අපි මේ සඳුදා ඉඳලාම එන්නම්. එන්නම්. එතකොට මේ බොහොම ස්තුතියි. මේ මම මේ ඉදිරිපත් කරපු අදහස් මම ඔබතුමාට එක පොඩ්ඩක් මේ පරස්පරයක් තියෙනවා. දැන් ඔබතුමා මාතර ගාල්ල හම්බන්තොට කිව්වා. මම කියනවා ඒක සීමා කරන්න එපා. මොකද මේක ප්‍රසාරණය වෙලා තියෙනවා විශාල බල ප්‍රදේශයක. ඒක පිළිබඳව මං හිතන්නේ පරිසර අමාත්‍යංශයත් ධීවර අමාත්‍යංශයත් දෙක ඒකාබද්ධ කණ්ඩායමක් මේක මේ වෙරළ තීරුවේම වටේටම යවුවොත් මං හිතන්නේ ඕක තරහ වෙන්න එපා. මේක කිව්වට මං හිතන්නේ දිසාපතිතුමන්ලාටම පමණක් මේක මේ හානිය ගැන දිසාපතිතුමන්ලාටම පමණක් කියන්නට අමාරුයි. මං ඉල්ලනවා ධීවර ශේෂ්ත්‍රයේ නිලධාරීනුත් ඒ වගේම මේ වෙරළ තීරුවේ තියෙන ධීවර සමಿತಿ ටිකත් සමಿತಿ සමාගම් ධීවර ප්‍රජාව මං හිතන්නේ ඒගොල්ලෝ දන්නවා ඔක්කොටම වැඩි. ඒ වගේම ධීවර ශේෂ්ත්‍රයේ රාජ්‍ය නිලධාරී ඔය ධීවර පරීක්ෂකවරු ප්‍රමුඛ කණ්ඩායමක් ඉන්නවා. එතකොට මේ වෙරළ තීරුවේම තියෙනවා මේ කරදිය ධීවර පරීක්ෂක කොට්ටාස. ඒ කරදිය ධීවර පරීක්ෂක කොට්ටාස යටතේ ග්‍රාම නිලධාරී වසමක් තියෙනවා, කුඩා ගම්මානක් තියෙනවා. මේ මං හිතන්නේ මේ හැමෝමත් එක්කම සාකච්ඡා කරලා ඒ තොරතුරු ලබා ගැනීම බොහොම වැදගත්. මොකද මං හිතන්නේ දිසාපතිතුමාටම පමණක් මේ වන්දිය සිදු වුණු බල ප්‍රදේශ ගැන තීන්දු කරන්න පුළුවන් කියලා. අපි මේ සඳුදා උදේ 11ට මම එන්නම් ඔබතුමාගේ අමාත්‍යංශයට.
ස්තුති. ඔව්, කාමින් ජයවර්ධන මහත්තයා. මේ බොහෝ වෙලාවක් කාමින් මහත්තයායි
මං හිතන්නේ ලෝකේ සහ මේ ලංකාවෙත් වෙච්ච සමුද්‍රීය විශාලතම පාරිසරික හානිය බවට මේ හානිය සිද්ධ වුණා. ඇත්තටම මමත් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මීගමුව වෙරළ කලාපයට ගිහිල්ලා මේ වෙච්ච පාරිසරික හානිය දැක්කා. ගරු කථානායකතුමනි, 19 වෙනිදා තමයි මේ නැව එන්නේ. 19 වෙනිදා මේ නැව ගිනි ගන්න පටන් ගන්නවා. 20 වෙනිදා මේ පෝට්ස් ඔතොරිටි එකෙන් ගිහිල්ලා මේක බලනවා. ඊට පස්සේ හාබ මාස්ටර් කියනවා මේක අපි දන්නේ නැහැ, දැක්කේ නැහැ කියලා. ඒතර පැහැදිලිව පේනවා මේකෙදී තමන්ගේ වගකීම යුතුකම ඉෂ්ට නොකරපු නිලධාරී ප්‍රමාණයක් ඉන්නවා. ඊට පස්සේ 25 වෙනිදා තමයි ඉන්දියන් නාවික හමුදාවෙන් ගේන්නේ. ඒතොර දින 5ක් 6ක් මේ වෙනකොට ගින්න පැතිරලා ඉවරයි. එතකොට නැවත වතාව මේ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න මොකද මේ පරිසරයට වෙච්ච හානිය ජනතාවට වෙච්ච හානිය මේක ගණනය කරලා යම් කිසි වන්දි මුදලක් ගන්න පුළුවන් නැවත වතාව මේ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න ගරු කතානායකතුමනි නිසි පරීක්ෂණයක් සිදුවිය යුතුයි මම ඉල්ලීමක් කරනවා ගරු පාර්ලිමේන්තුවෙන් සහ ඔබතුමාගෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරලා මේකේ වැඩිකරුවන් තමන්ගේ යුතුකම වගකීම අතහැරපු අය වට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඒ වගේම නැවත වතාව මෙවැනි පාරිසරික හානියක් අපේ මහමූදට එල්ල නොවෙන්න අවශ්‍ය කරන කටයුතු ක්‍රියාත්මක කරන්න මොකද අපේ විශේෂයෙන්ම සංචාරක ශේෂයට මේක ලොකු පහරක් බවට පත් වෙලා තියෙනවා ගරු කතානායකතුමනි.
එමෙතුමා උත්තර දෙන්න.
නායකතුමනි මේ මේක දිගින් දිගට යන්න බෑ තවත් වැඩ කටයුතු තියෙනවා. නමුත් මෙතුමාට පිළිතුරක් ලබා දිය යුතු වෙනවා. ඒ පිළිතුර තමයි එතුමා කියනවා මේ නිලධාරීන්ගෙන් වැරද්දක් සිද්ධ වුණා කියලා. ගරු කතානායකතුමනි බොහොම පැහැදිලිව මට සැකයක් මතුවෙනවා මගේ තරුණ මන්ත්‍රීවරයා මේ නව් සමාගමේ නියෝජිතයෙක් බවට පත් වෙනවද කියන එක. මොකද හේතුව මේක අධිකරණ කටයුත්තක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට මේ 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 නැවේ සිදුවෙච්ච සිදුවීමේ යම් වරදක් මේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරන්න හදනවා නම් මේක නිලධාරියෙක්ගේ වරදින් කියලා. මේ ලබා ගන්න තියෙන වන්දියට සාක්ෂි සැපීමක්ද ඔබතුමා කරන්න කියන එක. ඔබතුමාට පැහැදිලිව අපි ඔප්පු කරලා පෙන්නන්නම් අපි වරාය අමාත්‍යාංශයේ හැටියට ඒ සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ කටයුතු කරලා
තියෙනවා.
ආප මාස්ටර්තුමා කිසිම කෙනෙක්ගෙන් එවැනි වරදක් සිදු වෙත්තේ නැති බවට වරාය නාවික අමාත්‍යවරයාට සහතිකව මේ පාර්ලිමේන්තුවේ කතා කරලා කියනවා.
ඒත් හරි බොහොම විශ්ුතී ඔබතුමාලා මතු කරන්නේ
විපක්ෂනායකයා නායකයත් කතා කරුවා දැන්
මම හිතන සියලුම කාරණා මතු කරා
don't allow this sir
සියලුම කාරණා මතු කරා විපක්ෂනායකතුමා මම හිතන්නේ ඒක යමක් ඉතුරු නැයි කියලා
ඈ මම කතා නැහැ
කිව්වනේ ඒක වෙනම අපි විවාදයක් ගනිමු වෙනම විවාදයක් ගනිමු
ඈ
ශ්‍රී ලංකා සුරකම් සහ විනිමය කොමිෂන් සභාව 50 ඉදිරිපත් කරන කරු කතානායකතුමනි
අමාත්‍යාංශ නිවේදනයක් තියෙනවා අපේ මහින්ද අමරවීර ඇමතුමාගේ ඔබතුමා පැහැදිලි කරානේ ඇති වෙන්නේ ඔව් විපක්ෂ නායකතුමා
අරු කතානායකතුමනි
ආ
කතානායකතුමනි අනුර කුමාර දිසානායක
මහත්මයාගේ ඉල්ලීමක් තියෙනවා
පොඩි ඉල්ලීමක් ඔව් අරු කතානායකතුමනි මම පොඩි ඉල්ලීමක් කරනවා
ඔව්
විශේෂයෙන්ම මේ මාතෘකාව ගැන අපේ මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් ඉන්නවා සභානායකතුමා හිටියා මෙච්චර වෙලා මම හිතන්නේ එතුමාලා දෙපළගෙන් පොඩ්ඩක් මේ මේ මෙතුමාලට පොඩි
වෙනවා දෙන්න පොඩක් සමාන විපක්ෂ නායකතුමා දැන් විවාදයකට හරවගන්න එපා මේක
වෙලාවක් තියෙනවා විවාදයක් නෙවෙයි පොඩ්ඩක් අදහස්
ඉදිරිපත් කරන්න අවස්ථාවක් මේ සියලුම වැඩ කටයුතු කඩා කප්පල් වෙනවා ඒකයි ඉතින් දැන් ඇති වෙන්න මම හිතන්නේ විපක්ෂ නායකතුමා දුන්නු තොරතුරු හොඳටම ප්‍රමාණවත් මේ ප්‍රශ්නේ ඒක තවත් කෙනෙකුට අහන්න එතුමා ඉඩ තිබුවේ නැහැ. ඔබතුමා තවත් කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න ඉඩ තියලා නැහැ ඒක. නෑ ඔබතුමා පොල් ගන්න ඉපා මේ විපක්ෂ නායකතුමා
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ මේ පිළිබඳ මේ මේ මේ
ඔබතුමාගේ
ප්‍රශ්නයක් 27 දෙක අහුවම මේ වගේ උත්තර දෙන්න ගත්තොත් මේ මගේ ප්‍රශ්න අහන්න ගත්තොත් වෙලාව ඉතුරු වෙන්නේ නැහැ දැන්ටම 8 දිනක් නැගිටලා ඉන්නවා. ඒතකොට අද දවසේ එමනම් ඒකට විවාදයක් වෙනම ගන්න ඕන. ඒ කාලේ ඒ නිසා ගරු කතානායකතුමනි මම මේ අනුර කුමාර දිසානායක මැතිතුමා අහපු ප්‍රශ්නේ නෑ නෑ අපි මේකට උත්තර දෙන්න ලෑස්ති විවාදයක් ගමු. මේ 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 ගැන ගරු කතානායකතුමනි මේ ගැන මටත් උත්තර දෙන්න තියෙනවා. අපි ඉදිරියේදී මේ පිළිබඳව උත්තර දෙන්න අපිට පුළුවන්. නමුත් මෙතන අධිකරණයට ගිහිපු කාරණා තියෙනවා. මේ අධිකරණයේ ප්‍රශ්න කරන අවස්ථා තියෙනවා. අපි ඒවත් සැලකිල්ලට අරගෙන තමයි උත්තර දෙන්න ඕන. දැන් ඉතින් විපක්ෂ නායකතුමා ඒ විපක්ෂ නායකතුමා එකඟ වෙලා තියෙනවා දැන් එන්න මේ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට. ඉතින් ඔබ මේ මේ රැස්වීමට ඉතින් ඔබතුමාලත් ඇවිල්ලා එතන එතුමගෙන් අදහස් ඉදිරිපත් කරන්න. ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව මේ විදියට ගියොතින් මේ පාර්ලිමේන්තුව ගෙනියන්න බැරි වෙනවා. දැන් 27-2 යටතේ ප්‍රශ්නයක් ඇහුවම මන්ත්‍රීවරු 8-10ක් මේක නැවත නැවත ප්‍රශ්න අහනවා නම් ඒක නැවත නැවත උත්තර දෙනවා නම් මොකද්ද මේ පාර්ලිමේන්තුව කොහොමද ගෙනියන්නේ? ඒ නිසා ඔබතුමා මේ පිළිබඳව තීන්දුවක් ගන්න අපිටත් තා වැඩ තියෙනවා. ඒ නිසා මේ මම පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ 2021-07-07 දින පාර්ලිමේන්තු මන්ත්‍රී
ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ප්‍රශ්නයට මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි පැහැදිලිවම කියන්න ඕනේ මේ මුතුරාජ වෙල ප්‍රශ්නය පිළිබඳව තමයි එතුමා අහන්නේ. ඊට පෙර ගරු කතානායකතුමනි, මම එක දෙයක් කියන්න කැමතියි. බුද්ධික පතන මැතිතුමත් මේ ගොඩාක් මන්ත්‍රීවරු කතා කර කාරණයක් පිළිබඳව මේ පොත් ගොඩවල් පිළිබඳව. දැන් ඊයේ දවසේ පොත් ටික අයින් කරා. දැන් අද මගේ පොත් ටික අයින් කරා. දැන් මේ මෙතන පොත් තියෙන මේ වගේ දිනපතා මේ වගේ විශාල පොත් ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවට ගේනවා. ඒ වගේම CD ගේනවා. මේක මහා පරිසර විනාශයක්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා, මෙතන ලැප්ටොප් එකක් අපේ තියෙනවා, මේ පේපර්ලස් පාර්ලිමේන්ට් එක අවශ්‍යතාවය තියෙනවා. අපි ඔබතුමාට යෝජනාවක් විදියට ඉදිරිපත් කරන්නම්. මීට පස්සේ මේ පාර්ලිමේන්තුවේ මේ තියෙන වාර්තා මේ අපිට වෙනත් ක්‍රමයකින් ලබා දෙන්න කටයුතු කරන්න. ලොකු පරිසර විනාශයක් මේකෙන් ආරක්ෂා කරගන්න පුළුවන් මං හිතන්නේ නැහැ. ඒකට මේ ඉන්න කවුරුවත්ම විරුද්ධ වෙයි කියලා අපි ඒ සඳහා ඔබතුමාට අවශ්‍ය යෝජනාවක් පරිසර මාත්‍යවරයා විදියට මං ඔබතුමා හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මුතුරාජවෙල සම්බන්ධව කතා කරනකොට මං ඉතාමත් පැහැදිලිව කියන්න ඕන, මුතුරාජවෙල කලපුවත් ඇතුළුව හෙක්ටයාර් 6000ක ප්‍රමාණයක් අපි ගැසට් කළා පරිසර සංරක්ෂණ කලාපයක් විදියට. එය සංරක්ෂණ ප්‍රදේශයක් විදියට ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් අරගෙන තියෙනවා. මේදී කිසිසේත්ම අපි මේ තෙත්බිම් ගොඩ කරන්න හෝ මේ කලාපය තුළ හෝටල් ඉදි කරන්න, එහෙම නැත්නම් සංචාරක මධ්‍යස්ථාන නැත්නම් වෙනත් ගෝල්ෆ් ග්‍රවුන්ඩ් ඉදි කරන්න මේ කිසිම එකකට අවසර දෙන්න අපි කටයුතු කරන්නේ නැහැ. මේ වෙනුවෙන් යෝජනා ඇවිල්ලා තියෙනවා අක්කර 600ක මේ භූමි භාගයේ ගොඩ කළා හෝටලයක් ගන්න යෝජනාවක් එක පුද්ගලයෙක් ගෙනාව ඔප්පු අරගෙන ආවා. මාව හම්බෙන්නත් ආවා. විවිධ තැන්වලට ගියා. නමුත් අපි පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. මුතුරාජවෙල ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් මිසක් ඒ විනාශ කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් මේ රජයේ කිසිසේත්ම කටයුතු කරන්න නැtei කියන එක මං ඊටමත් වගකීමෙන් කියනවා. ඒ වෙනුවෙන් ගන්න තියෙන පුළුල් වැඩපිළිවෙල අපි දැන්ටමත් අමාත්‍යාංශ ගණනාවක් එකතු වෙලා තියෙනවා. මෙතන ප්‍රශ්නයක් තිබුණා මේ නාගරික සම්වර්ධන අධිකාරියයි පවර ගන්න කියලා. නාගරික සම්වර්ධන අධිකාරිය තමයි පහසුවෙන්ම මේ කටයුත්ත කරන්න පුළුවන් උනේ. ඒ වගේම ප්‍රතිපාදන තිබුණෙත් එතන. නමුත් අවසානයේ මේ කටයුත්ත මේ සංරක්ෂණ ප්‍රදේශයක් විදියට වනජීවීන් ගැසට් කළා. අපි ඒක ආරක්ෂා කරගන්න අවශ්‍ය සියලු පියවර ගන්නවයි කියන එක මා මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. අනුර කුමාර මැතිතුමා අහපු ප්‍රශ්න වලට මම මීට පසු උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි මුතුරාජවෙල ඉඩම් ගොඩ කිරීම පිළිබඳ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම සඳහා සාධාරණ කාලයක් ලබා දීමට කටයුතු කරන්නේද? ජාතික පාරිසරික පනත අනුව පරිසර බලපෑම් ඇගීම් වාර්තා මහජන අදහස් ලබා ගැනීම සඳහා වැඩ කරන දින 30ක කාලයක් විවෘතව තබනු ලැබේ. මුතුරාජවෙල වැලිපුරවා සංවර්ධනය කිරීමට යෝජිත මෙම ඉඩම හා සම්බන්ධ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කරන ලද පාරිසරික බලපෑම් ඇගීමේ වාර්තාව 21/5/21 දින මහජන පරීක්ෂාව සඳහා පහත් සඳහන් ස්ථානවල තබන ලද බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත. වත්තල ප්‍රාදේශ සභාව, වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුස්තකාලය, මධ්‍යම පරිසර අධිකාරිය නොම්බර 104 ඩෙන්සිල් කොබ්බෑගඩුව මාවත බත්තර මුල්ල, ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය නොම්බර 184 එක නුවරපාර යක්කල, මධ්‍යම පරිසර අධිකාරිය වෙබ් අඩවිය. ඒ අනුව මෙම ව්‍යාපෘතිය පාරිසර බලපෑම් ඇගීම් වාර්තාව 21/5/21 දින සිට 21/7/8 වන දින දක්වා මහජනතාව වෙත විවෘත කරන ලද නමුත් රටේ පැවතුණු කෝවිඩ් වසංගත තත්ත්වය මත රාජකාරී දින වැඩ කරන දින සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පැවතුණු නිසාත්, ඒ වගේම විශේෂයෙන්ම කාදිනල් උන්වහන්සේ ප්‍රමුඛ එම ප්‍රදේශයේ ජනතාව වරින් වර අප වෙතින් කරන ලද ඉල්ලීමට ඇහුම්කන් දීමක් විදියට අපි ජූලි 5 වෙනිදා සිට අගෝස්තු 17 වෙනිදා දක්වා නැවත විවෘතව තබනවා. ඒ සියලු පාර්ශ්වයන් වලට අපි කියනවා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. මේ සම්බන්ධව තිබෙන ගැටලු තියෙනවා නම් ඒ වගේම මේ සම්බන්ධව තිබෙන යෝජනා පිළිබඳව ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙනවා. අපි මොකද අපිට හංගල කරන්න දෙයක් නැහැ, වහගෙන කරන්න දෙයක්වත් නැහැ, අවශ්‍යතාවයක්වත් නැහැ. මේ ව්‍යාපෘතිය ඉතාමත් වැදගත් ව්‍යාපෘතියකට තමයි මේ ඉඩම් වෙන් කිරීම සිද්ධ වෙන්නේ. ඒ වගේම දෙවැනි ප්‍රශ්නය අදාළ බලාගාර ව්‍යාපෘතිය සඳහා ජනතාවට සහ පරිසරයට අවම බලපෑමක් සිදුවන විකල්ප භූමි භාගයන් සොයා බැලීමට කටයුතු කරන මැත්තේ මන්ද? කිසියම් ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය ඉඩම් තෝරා ගැනීම මේ ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති යෝජනා විසින් සිදු කරයි. අමාත්‍ය මණ්ඩල පත්‍රික අංක 18 ඇලීරක් 140 143 ඇලීරක් 822.8ක් වූ යෝජිත ස්වාභාවික වායු විදුලි බලාගාර ඉදිකිරීම සඳහා කෙරවල පිටිය ප්‍රදේශයේ ඉඩම වෙන් කිරීම යන මෙන් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ 18/2018/6/21 දින අමාත්‍ය මණ්ඩල සංදේශය සම්බන්ධයෙන් 2018 ජූලි මාස 10 වන දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹ තීරණය අනුව අදාළ බිම් කොටසෙහි යෝජිත විදුලි බලාගාර ස්ථාපිත කිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් පිළිබඳ තක්සේරුවක් සිදු කිරීම සඳහා අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලැබීමට යටත් අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහන් යෝජනාව සඳහා අනුමැතිය ලබා දී ඇත. මෙම ඉඩම තෝරා ගැනීම සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යාංශය විසින් පහස සඳහන් කරුණු වාර්තා කර ඇත. එනම් LNG බලාගාර ඉදිකිරීම සඳහා සුදුසු ස්ථාන තෝරා ගැනීම සඳහා විකල්ප ස්ථාන ගණනාවක් අධීර ගණනාවක් යටතේ අධ්‍යයනය ලක්කොට අවසානයේ වඩාත් සුදුසු ස්ථානය ලෙස කෙළවර පිටිය තෝරා ගන්න ලැබ බව විදුලි බල අමාත්‍යාංශය විසින් දන්නා ඇත. මේ සඳහා ස්ථාන 20ක් විතර රට පුරාම පරීක්ෂා කළ තියෙනවා. මේකට සුදුසු ස්ථානයේ විදිහට තමයි මේක හඳුනාගෙන තියෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සම්බන්ධනය කිරීමේ සංස්ථාව මුතුරාජවෙල අක්කර 100ක බිම් කොටසක් මුහුදු වැලි වලින් පුරවා සම්බන්ධනය කිරීම සඳහා පරිසර අනුමැතිය ලබා ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව එම ව්‍යාපෘතිය පාරිසරික බලපෑම ඇගීම ක්‍රියාවලියට යොමු කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත. යෝජිත අංක 3 යෝජිත බලාගාරයේ පිහිටීම සහ පවත්වාගෙන යාම හේතුවෙන් මතුවිය හැකි පාරිසරික බලපෑම්ද සහිත පුළුල් ඇගීම් වාර්තාවක් සකස් කිරීමට කටයුතු නොකරන්නේ මන්ද? ශ්‍රී ලංකා ඉඩම් සම්වර්ධනය කිරීමේ සංස්ථාව විසින් අනුමැතිය සඳහා යොමු කර ඇත්තේ වැලිපුරවා ඉඩම් සම්වර්ධනය කිරීම සඳහා පමණක් වන අතර යෝජිත විදුලි බලාගාර ඇති කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් පරිසර බලපෑම් ඇගයීමක් සිදු කිරීමට නියමිතය. 4. මුතුරාජවෙල ගොඩ කිරීමට යෝජිත තෙත්බිම් කලාපය වාසස්ථාන කරගත් සුවිශේෂ සත්ත්ව හා වෘක්ෂලතා ගහණයටත් ජලමූල ආශ්‍රවලටත් සිදුවන බලපෑම පිළිබඳ යොමු කර ඇති අවධානය ප්‍රමාණවත් නොවන බව පිළිගනු ලබන්නේද? පිළිබඳව ගන්නා පියවර කුමක්ද? මේකේ ප්‍රශ්නෙම ගැටලුවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. යෝජිත තෙත්බිම් කලාපය ගොඩ කිරීමට යෝජිත තෙත්බිම් කලාපය කියන එක අපි තෙත්බිම් කලාපයේ කිසිදු ගොඩ කිරීමක් කරන්නේ. මම ඒ නිසා තමයි කිව්වේ නැවතත් අපි ඉඩ දීලා තියෙනවා තොරතුරු ඉදිරිපත් කරන්නේ ඇයට. ගොඩාක් අයගේ මතයක් තියෙනවා මේ තෙත්බිම් කලාපය අපි යෝජිතව තියලා වෙන් කරපු භූමිය තමයි මේ කටයුත්ත කරන්න ගිය. ඒ නිසා අපි මේ සියලු පාර්ශ්ව කාදලන උන්නාසෙ හිම ප්‍රදේශ ජනතා පරිසර සංවිධාන විශේෂයෙන් ප්‍රදේශයේ නියෝජනය කරන ලාංස ඇමතුමා අපෙන් විශේෂ ඉල්ලීමක් කරා මේකට තව කාලයක් ලබා දෙන්න කියලා. ඒ අනුව අපි කාලය ලබා දීලා තිනවා. එතකොට ඒ තොරතුරු අනුව අපි ඒව ඉදිරියේදී දැනුවත් කරන්නත් අවශ්‍ය පියවර ගන්න. මොකද බලහත්කාරයෙන් මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය නැහැ. LNG බලාගාරයක් ඉදි කරනවා කියන්නේ රටට විශාල ඉතුරුක් වෙනවා. මොකද මම විදුලි බල අමාත්‍යවරයා විදියට කටයුතු කරා. මම ඉන්න අවස්ථාවේ තමයි මේ රටේ පළවෙනි දැන් ආරම්භ කරන මුල්ගල් තියෙන විදුලි යෝජනා ක්‍රමයට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා අනුමැතිය අරගෙන අපි ඒ කටයුත්ත කරා. දැන් ඩලසලහ පෙරම ඇමතුමා ඉතාමත් උනන්දුවෙන් ඒ කටයුත්ත කරගෙන යනවා. මේ දෙවැනි ව්‍යාපෘතියට තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. මේ ක්‍රමවේදයන් තුලින් තමයි මේ රටේ විදුලි බලය නිෂ්පාදනය කරන්න ඩීසල් වලින් හරි වෙනත් ක්‍රම වලින් හරි නෙමෙයි මේ වගේ LNG බලාගාර, ඒ වගේම සුළං බලාගාර, ඒ වගේම ඊට අතිරේකව සූර්ය බලාගාර ඇතුළු මේ මාර්ගයෙන් තමයි මේ රටේ විදුලිය ලබා දෙන්න ඕනේ. ඒක තමයි පරිසර හිතකාමි ව්‍යාපෘති තමයි. මේවයින් පරිසරයට හානි නෙමෙයි මේ වගේ දේවල් කරන එකෙන් පරිසරය ආරක්ෂා වෙනමයි කියන එකත් මම සඳහන් කරන්න ඕනේ. එතුමාගේ අවසාන ප්‍රශ්නෙට මම උත්තරේ මේකේ තව කොටසක් තියෙනවා. මේ ව්‍යාපෘති අදාළ පරිසර බලපෑම් ඇගීම් වාර්තා මහජන අදහස් ලබා ගැනීම සඳහා විවෘත කරනු ලැබීමට අමතරව තාක්ෂණික කමිටුවක් මගින්ද ඇගීමට ලක් කරනු ලැබේ. මෙම තාක්ෂණික කමිටුව සඳහා අදාළ පාර්ශ්ව ආයතන මෙන්ම විෂයානුබද්ධ කරුණු සඳහා විශේෂඥ දැනුමක් ඇති නියෝජිතයන් සහභාගී කරගනු ලැබේ. ඒදී ව්‍යාපෘතියේ පරිසර බලපෑම ඇගීම අධ්‍යයනය තුළින් හඳුනාගෙන ඇති කරුණු පිළිබඳව තාක්ෂණික කමිටුව පත්කර අධ්‍යයනය කිරීමට නියමිත අතර සුවිශේෂී වෘක්ෂලතා හා ජලමූලාශ්‍රවලට ඇතිවන බලපෑම සහ ඒ සඳහා පරිසර බලපෑම් ඇගීම් අධ්‍යයනය තුළින් අවධානය යොමු කර ඇති ආකාරය පිළිබඳව සලකා බලනු ලැබේ. පහ යෝජිත ව්‍යාපෘතිය වෙනුවෙන් ගොඩ කරනු ලබන ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට සහ ඒ වෙනුවෙන් මෝදි විශාල වශයෙන් වැලීවත් කිරීම හේතුවෙන් ආසන්න වෙරළබඩ කලාපයේ ධීවර ජනතාවට සිදුවන සමාජික ආර්ථික හා පාරිසරික බලපෑම ප්‍රමාණවත් අධ්‍යයනය කරනු ලබන්නේද කියන ප්‍රශ්නය. ඒකට පිළිතුර මෙම ව්‍යාපෘති සඳහා වැල් ලබා ගැනීම සිදු කරනුයේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් පරිසර බලපෑම් ඇගයීමකින් අනතුරුව පරිසර අනුමැතිය ලබා ගන්නා ලද ඉදිකිරීම් කර්මාන්තය සඳහා අත්වෙරළ වැලි මුහුදු වැලි ලබා ගැනීමේ ව්‍යාපෘතියට වැලි ලබා ගන්න ස්ථානයෙන්ම බවත් මෙම පරිසර බලපෑම් බවත් එම ගන්නා ප්‍රමාණයම කොටසක් මෙම ව්‍යාපෘති සඳහා යොදා ගන්නා බවත් මෙම පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවේ අත්වෙරළ වැලි ඉවත් කිරීමේදී ධීවර ජනතාවට සිදුවන බලපෑම් අවම කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත. අංක 6 මුතුරාජවෙල තෙත්බිම් ගොඩකිරීමට අදාළ පාරිසරික අනුමැතිය ලබා දීම පිළිබඳව ප්‍රතිපත්තිමය ස්ථාවරයේ කුමක්ද? අදාළ ඉඩම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මුහුදු වැලි පුරවා ගොඩකිරීම සඳහා පරිසර අනුමැතිය ලබා දීම සලකා බලනු ලබන්නේ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව සඳහා මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන මහජන අදහස් සැලකිල්ලට ගනිමින් එමෙන්ම මෙම පරිසර ඇගයීම් බලපෑම් ඇගයීම් වාර්තාව අධ්‍යයනය සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් පත් කරනු ලබන අතර එම කමිටුව විසින් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙම වාර්තාවේ ඉදිරිපත් කර ඇති සමාජීය භෞතික හා ජෛව විවිධාත්මක කරුණු ඇගීමකට ලක් කරන අතර ඉන් අනතුරුව ජාතික පරිසර පනතේ 1988 අංක 47 1988 අංක 56 සහ 2000 අංක 51 මගින් අංක 77 772 ඇලිග්‍රක් 22 හා 1993 ජුනි 24 දින ඇති ගැසට් පත්‍රයේ නිකුත් කර ඇති රෙගුලාසිවල අංක 13 ප්‍රකාර විශේෂ වූ කොන්දේසි වලට යටත්ව අනුමැතිය ලබා දීමේ පිළිබඳව සලකා බැලීමට ප්‍රතිපාදන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් දන්නා ඇත.
කොහොම ස්තුතියි අමතුමා. ප්‍රධාන වැඩක මේකේ අතුරු ප්‍රශ්න ඇසීමේ අයිතියක් නැහැ. මේ 27-2 යටතේ ප්‍රශ්නයක්. අතුරු ප්‍රශ්න නැහැ මේක. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා සුරකම් පත් සහ විනිමය කොමිෂන් සභාව පනත ඉදිරිපත් කරනවා.
ශ්‍රී ලංකා සුරකම් සහ විනිමය කොමිෂන් සභාව ශ්‍රී ලංකා සුරකම් පත් සහ විනිමය කොමිෂන් සභාව
මේක ඉවරුනම දෙන්න.
සහද වෙළඳපොළ ආයතන ඇතැම් සුරකම් පත්‍ර පිළිබඳ මහජන අර්පණ
රක්ෂණාගාරයෙන්
නියාමනය කිරීම සඳහාද ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා සහ බලාත්මක කිරීමේ පියවර සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද වෙළඳපොළ විෂමාචාරය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහාද සුරකම් පත් වෙළඳපොළ නියාමකයන් පිළිබඳ මුහුණ දෙනු ලබන අභියෝග මැඩපැවැත්වීම සඳහා සහ 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරකම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත ඉවත් කිරීම සඳහාද ඒ හා සම්බන්ධ වූ අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවැනි කීවීම කවදාද?
ඉදිරි දිනකද?
යෝජනාංක දෙක
ඉදිරිපත් කරන ප්‍රධානමන්ත්‍රීතුමනි.
සභාවේ කනේද?
ආයි ඉදිරිපත් කරන යෝජනාංක තුන කතා කරන්න.
යෝජනාංක සභාවේ කනේද?
ආයි
දැන් කියන්න මේ කාවින් ජයවර්ධන මන්තුමා
ගරු කථානායකතුමා බොහොමත්ම ස්තුතියි මට අවස්ථාව ලබා දීම පිළිබඳව. මහින්ද අමරවීර ඇමතුමාගේ අවධානය පිණිස තමයි මට මේක කියන්න අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම මේ LNG බලාගාරය ඉදිකිරීමට නියමිත ස්ථානීය වත්තල එතන තියෙනවා හිටපු ජනාධිපතිතුමිය මේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය රෝපණය කරපු ශ්‍රීමා බෝධී අංකුරයක්. ගරු ඇමතුමා ඒක ඉවත් කරන්න ප්‍රාදේශීය ලේකම්තුමිය මීට වසර කිහිපයකට කලින් කටයුතු කරන්න යෙදුණා. මොකද හේතුව මේ LNG බලාගාරය ඉදි කරන්න යන නිසා. ඒතර මම මැදිහත් වෙලා මේ අවස්ථාවේදී ඒක නතර කරන්න කටයුතු කරා. මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා දැන් ඉදිරියේදී මේ බලාගාරයේ ඇති වෙනවා නම් මේ ශ්‍රීමා බෝධි අංකුරය ආරක්ෂා කරන්න අවශ්‍ය කරන කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා ඉස්සලා මේ බෝධිය බලාගත්තේ හමුදාවෙන්. දැන් හමුදාවෙන් ඉවත් වෙලා තියෙනවා. මේ බෝධියට අවශ්‍ය කරන ඒ සාත්තු මේ ක්‍රියාදාමයේ සිදු වෙන්නේ නැහැ. ඒකට ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීමක් කරනවා.
හැබෝම සුති හෙක්ට අපොහමන්තුමා.
ගරු කතානායකතුමනි මම ඉස්සෙල්ලා කතා කරන්න හැදුවේ විශේෂයෙන්ම අර දීවරයන්ට වන්දි ලබා දීමේදී ඉතාමත්ම අසාධාරණ විදිහට පුත්තලන් දිස්ත්‍රික්කයේ පටන් ගන්න ඔය ගම්පා දිස්ත්‍රික්කයේ අවසාන වෙන තැන. එතනින් එහා පැත්තේ ඇයට විශාල වශයෙන් එක බලපෑවා. හැබැයි ඒ අය කිසිම ගණනය කිරීමක් නැහැ. ඒක විශාල වැරද්දක්. ඒ නිසා ඒක නිවැරදි කරන්න මොකද පුත්තලන් දිස්ත්‍රික්ක ජනතාවටත් දීවර ජනතාවට මේක හම්බෙන්න ඕන.
ඒක
කියන්න හැදුවේ ඒ වෙලාවේ ඔබතුමායි අවස්ථාව ඉඩ දුන්නේ නැහැ. ඒක වැරදි.
නෑ ඒ 27 දෙක යටතේ ප්‍රශ්නයක්. එතනින් එහාට යන්න බෑ. ඔව්. දිලිපෙදා රැකිමන්තුමා.
නායකතුමනි මම මතුකරන්න කැමති දීවර ජනතාවට වන්දි ලබා දෙනකොට අද තල්මසුණුයි කැස්බොයි අද මැරලා පා වෙනවා. ඒගොල්ල ලොකු සතු. ඒගොල්ල පා වෙන්නේ උඩ. එතකොට ඒක ගොඩ ගහනවා. එතකොට මේ ලංකා වටේම ඉන්න උඩා මස්සෝ බෝල්ල පරාටේ හුරුල්ල සල්මස්සු සාවල ඒගොල්ලෝ විශාල ලෙස නැති වෙලා තියෙනවා. ඒගොල්ලෝ පා වෙන්නේ ඒ මාළු. ඒ මාළු දිය වෙලා යනවා. දිය වෙලා යනකොට ලංකා වටේ මාදල් කර්මාන්තේ, පුළු කර්මාන්තේ, සෑම කර්මාන්තයක්ම. අද මාළු නැහැ. හොයලා බලන්න ලංකා වටේ මාදල් වල මාළු හොයන්න කියලා. මේ මාසෙන් පස්සේ, මේ නැවෙන් පස්සේ ඒ ඔක්කොම ලංකා වටේම තියෙන මාදල් නම තොටුපළවල් 1000 ගානක් තියෙනවා. ඒ මාදල් කර්මාන්ත නැහැ. ලංකා වටේම සුළු කර්මාන්ත නැහැ, පොඩි බෝට්ටු කර්මාන්ත නැහැ. ඒ මාළු ඔක්කොම සේවලා ගිහිල්ලා තියෙන්නේ. හිම් මාළු නැහැ. අන්න නිසා ඒ වන්දි ලබා දෙනකොට මාදල් කර්මාන්තේ සුළු කර්මාන්ත කරන ලංකාවට මේ දීවරයන්ට
ඒ
වන්දි ලබා දී වැඩකට.
ඔව් නිරෝෂන් පෙරමන්තුමා ඒක ඔබතුමාගේ ප්‍රශ්නය
කියන්නේ. කතානායකතුමනි එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ සුන්බුන් පුත්තලන් දිස්ත්‍රික්කේ පවුනක් නෙමෙයි මන්නාරම ඉන්දියාවට පවා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ මේ දිස්ත්‍රික්ක තුනක් අල්ලලා වන්දි ලබා දෙන්න. ඒ හින්දා පුත්තලන් දිස්ත්‍රික්කේ ප්‍රමුඛ ඒ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වන්දි ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
හරි බොහොම සි. ඕනි මල්ලන් සමැතුමා.
අර කතානායකතුමනි පළවෙනි එක තමයි කාවින්ද ජයවර්ධන ඇමතුමා මන්තුමා ඉල්ලපු දේ අපේ පරිසර ඇමතුමා කිව්වා ඒක ඒ විදිහට ඒ ප්‍රශ්නයක් නොවන ආකාරයට කරනවා කියන එක. ඊළඟට විශේෂයෙන් මේ දීවර වන්දි පිළිබඳව අපි පැහැදිලිවම කියන්න ඕනි විපක්ෂ නායකතුමාත් ඇව්වා. අපි ලබන සතියේ වෙද්දි දීවර ඇමතුමාත් රාජ්‍ය ඇමතුමාත් කියන්නේ කිව්වා ලබන සතියේ වෙද්දි ඒ දීවරයන්ට ලැබිලා තියෙන වන්දි ලබන සුමාන වේදී ලබා දෙන එක පළවෙනි එක. හැබැයි අපේ මුළු ලංකාවටම දීවරයන්ට සහ පරිසරයට විනාශයක් වුණා කියන එක පිළිගන්නවා. ඒ සඳහා වන්දි ලැබුණම ඒ අයට වන්දි ලබා දෙන්න කියන එක අපි පැහැදිලිවම කියනවා. හැබැයි මේ මූලික වන්දිය ලැබිලා තියෙන්නේ මීගමුව වත්තල සහ මේ පානදුර ප්‍රදේශයේ දීවරයන්ට. ඒ නිසා ඒ මුදල වෙනත් අයට දෙන්න බෑ. මොකද රැකියා අයිමු වුණේ මේ කියන ප්‍රදේශවල ජනතාවට තමයි දීවර අමාත්‍යාංශය කිව්වේ මුහුදු යන්න එපා, රැකියා කරන්න එපා කියලා. හැබැයි අනෙක් ප්‍රදේශවල අය රැකියා ගියා. ඒ නිසා මේ මූලිකව ලැබිලා තියෙන වන්දිය වෙනත් ප්‍රදේශවලට දෙන්න බෑ. පස්සේ මුළු ලංකාවටම ලැබෙන වන්දිය ඒක තමුන්නාංශලා දීවරන්ට ලබා දෙන්නේ. ඒක මම ලබා දෙන්නේ කියලා මමත් ඉල්ලා සිටිනවා. ඒ නිසා මූලික වන්දිය ඒ ප්‍රදේශ තුනට විතරයි. මොකද රැකියාවට ගියේ නැත්නම් මේ ඒ නිසා කාවින්ද ජයවර්ධන මන්තුමා පෑදිලිව තමුන්නාංශයත් පෙනී සිටින්න. මොකද මේ ලැබිලා තියෙන වන්දිය වෙන අයට දෙන්න බෑ. ඒක පෑදිලිව මීගමුව වත්තල කලුතර ප්‍රදේශයේ විතරයි ලබා
දෙන්නේ. ඔබතුමාල සඳුදා රැස්වීමට ගිහිල්ලා විපක්ෂ නායකත්වයට කටයුතු කරන්න.
ඔව්. මේ නිකන් බයිලා ගන්නවා.
හරි. බොහොම ස්තුතියි.
සභාව කල්තබීමේ යෝජනා. ජූලි මාසයේ 10 වන සවුද දින පෙරවරු 10 දක්වා කල්තබීතුයයි යෝජනා කරමි.
Cut.